චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙක්ම කලම් ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක සූදානම් වෙන්නේ. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මුලින්ම ආශිර්වාද කරන ගමන් මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වාසය කරන පින්වත් පිරිසක් තිලක්ෂා සිල්වා මෑනියන් අමිල සිල්වා පියාණන් ඒවගේම සිහාරා සිල්වා මාස 19ක් වනේ දියණිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා එකතු වෙලා තමයි ධර්ම දානයේ පිණිස අද මේ ධර්ම දේශනාවේ පින් බර දායකත්වය දරන. ඒ පින්වතුන්ගේ ප්‍රධානම අරමුණු තමයි තිලක්ෂා සිල්වා සහ මෝක්ෂා පීරිස්ගේ දෙමාපියන් වන ඩැනියෙල් ප්‍රනාන්දු සහ ගුණවති සමරරත්න ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒවගේ මමිල සිල්වාගේ දෙමාපියන් වන සුනිල් සිල්වා සහ නැන්සි ජයවික්‍රම කියනේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් ප්‍රවීන් පීරිස්ගේ දෙමාපියන් වන ෂෙල්ටන් පීරිස් සහ පත්මා මාලනී ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ පරලෝ ජීවිතයේ මිය පරලෝගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාර දුකින් අතමිදේවා කියලා පින්දීමත් සංසාරගත පරම්පරාගත සියලු ඥාතීන්ට පින්දීමත් විශේෂයෙන් ධර්මදේශනාව සිදු කරන ධර්මදේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේ මේ පිංගතුන්ගේ ඉල්ලීමක් තියෙනවා ඒ තමයි තමන් පින් දහම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න බොහෝ පිරිස් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා කරපු පින් බලයෙන් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා කරන ප්‍රාර්ථනාව හරිද කියලා අහනවා. ඒ වගේම බුදු වීම රහත් වීම නිවන් අවබෝධ කිරීම මෛත්‍රී බුද්ධ ශාසනයේ ප්‍රාර්ථනා කිරීම ආදී කරුණු ගැන මේ ධර්ම දේශනාවේදී විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් බණහන සියලු දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් අපි කතා කරන්නේ අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාවත් ඒ වගේම බොහෝ දෙනෙක් මේ මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරමින් පින්කම් කිරීමත් ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා හැටියට අපි සාමාන්‍ය කියන තුන්තරා බෝධියකින් නිවන් දකින්න. මොකද්ද මේ තුන්තරා බෝධිය කියලා කියන්නේ? කොහොමද මේ ධර්මාවබෝධයේ පිණිස යන ගමන කෙනෙක් ඒ වෙනුවෙන් කරන කැපකිරීම? ඒ වගේමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ මේ යුගයේ තුළ මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරගෙන පින්කම් කිරීම. අපි පින්කම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කිරීමේ අපි කොච්චර අපිට අතට ලැබිච්ච දේ අපි අතහැර ගන්නද මේ උත්සාහ කරන්න කියන කාරණේ අද අපි මේ ධර්ම දේශනාවෙන් පැහැදිලි කරගන්න උත්සාහයක් ගන්න. පින්තුනේ ඉස්සල්ලා අපි බලමු මේ මහා භද්‍ර කල්පය ගැන. මහා කල්පයක් ඉස්සලා තේරුම් ගන්න කලින් මහා කල්පයක උපමාව ඔබ හොඳින් තේරුම් ගන්න. අපේ බුදුරජාණන් වහන්සේ කල්පය ගැන උපමා කීපයක් විස්තර කරලා ධර්ම දේශනාවල බුද්ධ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් විමසනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ කල්පය 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 කියනවා, කල්පය කියන්නේ කොච්චරක්ද කියලා ඇහුවා. ඔබටත් හිතෙන්න පුළුවන් කල්පය කියන්නේ කොච්චරක්ද? අපි සාමාන්‍ය යමක් මනින්නේ, කාලය මනින්නේ අපි අවුරුදු වලින්, දින, සති, මාස, අවුරුදු, අවුරුදු 100යි 1000යි ඔය වගේ සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය අවුරුදු වලින් නම් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. ඔන්න එහෙමනම් කල්පය කියලා කියන්නේ අපිට බින්දු ගානකින් විස්තර කරගන්න බැරි තරම් දීර්ඝ කාලයක් කල්පය කියලා කියන්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් බින්දු ගානකින් කියන්න බැහැ නම් කොහොමද මේක තේරුම් ගන්න කියලා. දැන් අපි නිකන් ඔබ හිතන්න, ඔබට කවුරු හරි කියනවා 1.250ක් විතර. ඔබට හිතා ගන්න පුළුවන්ද? අපිට හිතා ගන්නවත් බෑ, ලියා ගන්නවත් බෑනේ. හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ. හැබැයි අපිට සමහර දේවල් බින්දු ගානෙන් අපිට තේරුන්නේ නැත්නම් සමහර උපමාවකින් ටිකක් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවලින් බොහෝ දේවල් අපිට පැහැදිලි කරලා විස්තර කරලා දීලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා, බ්‍රාහ්මී බමුණ අහන ස්වාමීනි එහෙනම් මට උපමාවක් කියන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් තරම් උස. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. සැතපුම් අපි නිකන් හැතැම්ම 16ක් කියලා හිතන, දිග පළල උස තියෙන විශාල ගලක් ගැන හිතන ගල් පර්වතයක්. ඔබට එච්චර ලොකු ගලක් මතක් වෙන්නේ නැත්නම් දන්න විශාල ගල් පර්වතයක් හිතාගන්න. සීගිරි ගල වගේ හරි මොකක් හරි ගලක් ගැන. එතකොට විශාල ගල් පර්වතයක් තියෙනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස. බුදුරජාණන් වහන්සේ වදාළ අවුරුදු 100කට එක වතාවක් ඉතාම සිනිදු සළුවකින් කෙනෙක් මේ පර්වතයේ උඩින් පිසදාගෙන යන එක වතාවයි. අවුරුදු 100කට එක පාරයි. ආයෙමත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ මේ පර්වතයේ උඩින් තව කෙනෙක් යන්තම් උඩින් පිහදාගෙන යනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ ඒ කාලේ තිබ්බ කසී සළු කියලා ඉතාම සිනිදු සළු. අවුරුදු 100කට එක පාරක් මේ පර්වතයේ උඩින් යන්තම් සළුවකින් පිසදාගෙන යනවා. ඒ පිසදැමීම නිසා මේ පර්වතයේ යම් ප්‍රමාණයක් ඉතාම ස්වල්පයක් හෝ ගෙවෙනවද? ඒ විදිහට ගෙවිලා 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 මේ පර්වතේම ගෙවිලා අවසන් වෙන දවසක් එයිද? මහණෙනි, මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කියන. එතකොට නිකන් ඔබ හිතා ගන්න ඕන. ඊළඟට දැන් ඔබ දැකලා තියෙනවා විශාල ගල්, නිකන් ගල් පතුරු ගැන හිතන්න ගෙවෙන්නේ නැද්ද කියලා. කාලයක් යනකොට ඔය චෛත්‍යවල අල්ලලා තියෙනවා සලපතල මළුව කියලා ඔබ දන්නවා. රුවන්වැලි මහා සෑයේ තියෙනවා බොහෝ චෛත්‍යවල ගල් පතුරු අල්ලනවා මළුවට, සෑහ මළුවට. එතකොට මිනිස්සු සිය දහස් ගණන් නිතර යන එනකොට හැම වෙලාවෙම මේ යටිපතුලට මැදිලා පෑගිලා සමහර තැන්වල නිතර මදින තැන්වල චුට්ටක් මැදිලා පොඩි වල වගේ හැරෙනවා. තවත් තේරුම් ගන්න හිතන්න මෙහෙම ගෙදර මිරිස් ගල්, මහ ගෙදර පරණ ගෙදරක මිරිස් ගලක් ගැන හිතන්න. අලුතෙන් ගෙනාපු මිරිස් ගල වගේ නෙමෙයි, පැරණි තමාර පරම්පරා දෙක තුන පාවිච්චි කරපු ගෙවල් වල පරවන මිරිස් ගලවල් තියෙන. ඒ ගලේ මැද හැරිලා තියෙන නිකන් වලක් වගේ, පොඩි කානුවක් වගේ හැරිලා. ඇයි නිතරම මැදලා 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 මිරිස් සබරලා ලුණු තලලා අම්බෝල හදලා නිතරම අර ගල් ගල යන්තම් නිකන් ගෙවෙනවා. එතකොට හිතන්න දවස ගානේ අර වගේ මිරිස් ගලක ලුණු මොනවා හරි මේවා අඹරලා අඹරලා ගෙවෙන්නේ. දැන් මේ උපමාව බුදුහාඳුරු පෙන්නපු උපමාව හිතන්න. අවුරුදු 100කට එක වතාවක් ඉතාම සිනිදු සළුවකින් යන්තම් පර්වතයක් උඩින් පිස දානවා විතරයි. නිකන් සූරගෙන අතුල්ලගෙන යනවා නෙමෙයි, යන්තම් උඩින් පිස දානවා. ඒ පිස දැමීම නිසා යම් ප්‍රමාණයක් ගෙවෙනවද? ආයි අවුරුදු 100කට වතාවක් යන්තම් සළුවක් උඩින් පිස දාගෙන යනවා. අර විශාල ගල් පර්වතේ කුංචි මිරිස් ගලක් නෙමෙයි, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස, මහා ගල් පර්වතේම ගෙවිලා අවසන් වෙන දවසක් එනවද? මහනිනි මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ දීර්ඝ කාලයක් කියලා. ඔන්න කල්පයක උපමාව තේරුම් ගන්න. තව එක උපමාවක් තියෙන මේ දෙකෙන්ම ඔබට කල්පේ තේරුම් ගන්න පුළුවන්. දෙවනි උපමාව තමයි එතනදිත් බුදුරජාණන් වහන්සේකින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පේ කල්පේ කියනවා. කල්පේ කියන්නේ කොච්චරද? ඔන්න බුදුරජාණන් වහන්සේ කල්පේ විස්තර කරා එතනත් යොදුනක් දිග යොදුනක් පළල අර සැතපුම් 16ක් දිග පළල ඒ තරම් උස අබකන්දක් ගැන හිතා ගන්න කියනවා. අබෑට ඔබ දන්නවා ඉතාම පුංචි අබෑටේ කියන්නේ. එතකොට ඒ වගේ අබකන්දක් තියෙනවා පුංචි කන්දක් නෙමෙයි ඔබ දැකලා සමහරලාවට මොනවා හරි ඔය ගොඩ ගන්න කඳු වගේ හැදෙනවනේ. මේ අබම ගොඩ ගහපු අබකන්ද සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබකන්දක්. අවුරුදු 100කට එක පුංචි අබෑටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100ක් අවසන් වෙනකොට තව එක අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් අවසන් වෙනකොට තව පුංචි එක අබෑටයක් අයින් කරනවා. මහණෙනි යම් දවසක් එනවාද මේ විශාල අබකන්ද අවසන් වෙන. අබ පර්වතේම අවසන් වෙන. මහා කල්ප එකක් ඒ වගේ කාලයක් කියව. මතක තියාගන්න ඔය මම විස්තර කරේ ඔබට කියලා දුන්නේ මහා කල්ප එකක කාලය. අපි මේ ඉන්නේ එවැනි මහා කල්පයක්. මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. ඇයි මේ කල්පයට මහා භද්‍ර කල්පය කියන්නේ? බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන කල්පයක් මේ. හැබැයි මතක තියාගන්න ලෝකේ මේ වගේ විශාල කල්ප සිය දහස් ගණන් ගෙවිලා යනවා බුද්ධ ශූන්‍යයි. මහා කල්ප අසංකේය බැගින් ගෙවිලා ගිහින් තියෙනවා බුද්ධ ශූන්‍යයි. බුදුවරු පහළ වෙලා නැහැ. ලෝකේ කලාතුරකින් කල්පයක බුදු කෙනෙක් පහළ වෙනවා. සමහර කාලවල කලාතුරකින් බුදුවරු දෙනමක් පහළ වෙනවා එකම කල්පේ. තුන් නම හතර නම උපරිම පහළ වෙනවා නම් පහළ වෙන්නේ පස් නමක් විතරයි. දැන් අපි අතීත කල්ප ඕනේ, අපි ඉන්න කල්ප ගැන හිතමු. අපි මේ ඉන්නේ මහා භද්‍ර කියන කල්පේ, බුදුරු පස් නමක් පහළ වෙන කල්පේ. දැන් ඔන්න ඔබ කල්පේ තේරුම් ගත්තා, අපි ඉන්නේ මොන කල්පේද කියලා දැනගත්තා. මේ මහා කල්ප එකකට අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. ඔන්න දැන් අර මහා කල්ප එක කොටස් 4කට බෙදෙනවා. ඒ 4ෙන් හතර කියන්නේ අන්තක් කල්ප 64ව 4ක් තියෙනවා. ඒ අන්තක් කල්ප 64 වෙන්නේ මේ විදිහට. පළවෙනි අන්තක් කල්ප 64 ඒ 64ක් වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යාගේ ආයුෂ කාලයකට ටික 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 ආයුෂ වැඩි වෙවි වැඩි වෙවි මිනිස්සු ගුණ ධර්ම පුරනකොට ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. අර අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා අවුරුදු 10ට අඩු වෙලා එතනින් පස්සේ අවුරුදු 10ට ආයුෂ පිරෙහෙනකොට කෙලෙස් වැඩි වෙලා අකුසල් බලවත් වෙලා අන්තක්කල්ප විනාශයක් වෙනවා. කල්ප විනාශ නෙමෙයි අන්තක්කල්ප විනාශයක්. ලෝක ධාතු විනාශ වෙන්නේ ඒ ඉන්න මිනිස්සුන්ගේ විශාල පිරිසක් විනාශ වෙනවා. එතනින් ජීවිත බේර ගන්න අය ආයෙමත් ಗುಣධර්ම පුරනවා. කාලයක් යනකොට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් යනකොට ටික ටික ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙනවා. එතකොට අර වගේ අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවද? අන්න ඒක කාලයකට කියනවා අන්තක්කල්ප එකයි. ඒ වගේ අන්තක්කල්ප 64ක් ගිය තැන තමයි මේ ලෝක ධාතු විනාශ වීම ආරම්භ වෙන්නේ. ඒ විනාශ වීම ආරම්භ වෙලා සම්පූර්ණයෙන්ම ලෝක ධාතුවම විනාශ වෙලා අවසන් වෙන්න අන්තක්කල්ප 64ක්ම යනවා. දෙවනි අන්තක්කල්ප 64 කියන්නේ විනාශ වෙමින් පවතින කාලේ. ඒ විනාශ වෙන හැටි තමයි ඔබට දීඝනිකායේ තියෙනවා, ඊළඟට අංගුත්තර නිකායේ තියෙනවා. මේ දේශනාව අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය බහලා ඇති. සූර්යාව හතකගේ ආලෝකයේ වැටිලා මේ පෘථුවිය විතරක් නෙමෙයි අකනිටා බඹලව දක්වා මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි බවට පත් වෙලා යන හැටි, ලෝක ධාතුවක් විනාශ වෙන හැටි විස්තර වෙනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය. එතකොට මේ සූර්යාව හතකගේ ආලෝකයේ මේ දවසෙන් දෙකෙන් අවුරුදු 50කින් 100කින් සූර්යාව වැටෙනව නෙමෙයි. ඒ ආලෝකෙ වැටෙන්න තමයි අන්තක්කල්ප 64ක කාලයක්. දෙවෙනි අන්තක්කල්ප 64ම වෙන්නේ ටික ටික විනාශ වෙවි ගිහිල්ලා විනාශ වෙලාම යනවා. තුන්වෙනි අන්තක්කල්ප 64 කියන්නේ විනාශ වෙලාම පවතිනවා. මේ ලෝක ධාතු, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, සතර ආපාය, මේ පෘථුවිය, මේ සියල්ල විනාශ වෙලා පවතිනවා අන්තක්කල්ප 64. තුන්වෙනි අන්තක්කල්ප 64. එතනින් පස්සේ හතරවෙනි අන්තක්කල්ප 64 කියන්නේ අර විනාශ වෙච්ච ලෝක ධාතුව ආයෙම ටික 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 සකස් වෙමින් පවතිනවා. සකස් වෙලා අවසන් වෙන්න 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි තියෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ. ඔබ අග්ගඤ්ඤ සූත්‍රය අහලා තියෙනවා නම් අන්නේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ පෘථුවිය ආයෙමත් මේ පොළොව සකස් වෙලා ඉස්සල්ලාම පොළොව හැදෙනකොට අර විනාශ වෙච්ච පොළොව ආයෙමත් හැදෙනකොට කිරිවල යොදේ වගේ කියන. ඔබ දැකලා ඇතිනේ කිරිවල යොදේ. අන්නේ වගේ පෘථුවිය නිකම් පුෂ්ටයක් හැදෙන්නේ. ඊට පස්සේ ටික 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 තමයි මේ හැබැයි මේ ලෝකේ සත්‍යයන්ගේ විනාශයක් නැහැ. ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් සත්‍යය ඔක්කොම දැන් කොහෙද? එහෙනම් ඔක්කොම නිවන් දැක්කද? ඔහොම හිතන අය තියෙනවා. අන්න හොඳ කාලේ කියලා හිතෙනවා. මතක තියාගන්න මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාශ වෙලා අලු දූවිලි වෙලා ගියත් මේ සත්‍යයන්ගේ අවසානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ සියලු දෙනාම ආබස්සර නමින් ඔහේ අහසේ පාවි පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියන. ඒ අයිට කියන්නේ ආබස්සර කියලා. අහසේ පාවි පාවි ඉන්නවා. ආයෙමත් කාලෙකට පස්සේ අර පෘථුවිය හැදෙනකොට ඔන්න ටික ටික පොළොවට ලඟ වෙනවා. ඉස්සෙල්ලා පෘථුවිය අර තියෙන කිරිවල යොදේ වගේ ඉස්සෙල්ලා ආග්‍රහණය කරනවා. එතකොට ඔහුගේ ශරීර ටික ටික ඝන වෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට අර පෘථුවි රසය උරාබනවා. ඊට පස්සේ ඒක ආහාර කරගන්න ඔය වගේ. ඊට පස්සේ ඒ අයට අර අහසේ පාවි පාවි ඉන්න තරම් සියුම් ශරීර ටික ටික ගොරෝසු වෙනවා. ඊට පස්සේ පොළොව මට්ටමට උන් එනවා. එහෙම එහෙම මේ ලෝක ධාතු ආයෙමත් හැදෙන්න පොඩි කාලයක් නෙමෙයි අර වගේ අන්තක්කල්ප 64ක්ම යනවා. එතකොට ඔන්න මහා කල්ප එකක් බෙදෙන හැටි. දැන් ඔබට මොකද මේක සමහරලාට හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔබ ඒකයි බුදුහාඳුරු පෙන්වෙන් ලෝක විෂය අචින්තියයි. අචින්තියයි කියන්නේ සාමාන්‍ය මනුස්සයාගේ හිතීමේ හැකියාව ඉක්මවා ගිය දෙයක්. කෙනෙකුට හිත විපිලිසර වෙන්නත් පුළුවන්. අම්මෝ මෙහෙමද මේ ලෝකෙ, මෙහෙමද විශ්වය, මෙහෙමද. ඒ නිසා ලෝකයේ ගැන මේ ලෝක ධාතු විෂය හිතල හිතල හිත විපිලිසර වෙන්න පුළුවන්. මම මේ ඔබට අපිට අවශ්‍ය මේ සංසාර බය ඇති කරගන්න අවශ්‍ය ටිකක් කෙටියෙන් කියලා දෙන්න. මේක ඔබට අවශ්‍යම නෑ, නමුත් ඔබ තේරුම් ගන්න. ඒ තේරෙනකොට ඔබට තේරෙනවා මොනතරම් භයානක සංසාරයකද අපි මේ ඉන්නේ. අපි කොච්චර ඔය වගේ කාලෙ ගෙවලාද ඉන්නේ අද තේරුම් නැති වුණාට. දැන් එහෙමනම් මහා කල්ප එකක් අර මුලින්ම කියපු උපමාව තේරුම් ගන්න. යුතුයක් දිග, යුතුයක් පළල, යුතුයක් උස, විශාල ගල් පර්වතයක් ගෙවෙන හැටි, අර විශාල අබ කන්ද කවුරුදු 100කට එකා බෑටයක් බැගින් ඉවත් කරලා ඒ කන්ද අවසන්, ඒ තමයි මහා කල්ප එක. ඒ මහා කල්ප එක අන්තක්කල්ප 64 ඒවා හතරකට බෙදෙනවා. පළවෙනි අන්තක්කල්ප 64ම මේ සත්වයන් තල 31ක් ගැන තියෙනවා. මනුස්ස ලෝකයයි, සතර ආපාය, දිව්‍ය ලෝක 6, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්ම තල 4 කියන මේවැ ඉපදෙමින් මැරෙමින් කර්මානුරූපව මේ සතර ආපාය වැටි වැටි මෙහෙම ඉපදී ඉපදී යන අන්තක්කල්ප 64ක්. ඒ 64 අවසන් වෙනකොට දෙවනි අන්තක්කල්ප 64 මේ ලෝක ධාතු විනාශ වෙමින් පවතිනවා. තුන්වෙනි අන්තක්කල්ප 64 විනාශ වෙලා පවතිනවා. හතරවෙනි අන්තක්කල්ප 64 විනාශ වෙච්ච ලෝක ධාතු ආයෙමත් සකස් වෙමින් පවතිනවා. ඔන්න දැන් ওই ටික තේරුම් ගන්න. දැන් අපි බලමු අපි ඉන්නේ කොතනද? මේ මහා භද්‍ර කල්පේ අපි ඉන්නේ කොතනද කියලා බලන්න. අපි ඉන්නේ අර පළවෙනි අන්තක්කල්ප 64 හතරවෙනි අන්තක්කල්පෙ මේ ඉන්නේ. පින්නතුනි අපි ඉන්නේ පළවෙනි අන්තක්කල්ප 64 හතරවෙනි අන්තක්කල්පෙත් අන්තිම හරේ. ඒ අන්තක්කල්ප විනාශයට ළඟ ළඟ දැන් මේ ඉන්නේ මේ අපි ජීවත් වෙන කාලය. මේ අන්තක්කල්ප 64 මෙහෙමයි බුදුවරු පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පේ. පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහයිඉඳං ටික ටික වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගානක් යනකොට අවුරුදු අසංකේයට වැඩිවෙන. ඒ වැඩි වෙච් ආවිශ අඩුවෙලා 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 අවුරුදු 40,000ට අඩුවෙච්ච තැන තමයි කකු සඳ කියන බුදුරජාණන් වහන්සේ මේ මහා බඩ්ඩ කල්පේ මුල්ම බුදුහාමුදුර හැටියට පහළුවේ. උප බලන්න බුද්ධ දේශනා පොත්පත් හොයලා කියවලා කකු සඳ බුදුහාමුදුරු පහළ වෙනකොට ඒ කාලෙ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිශ අවුරුදු 40,000ක් හැටියට තියෙනවා. අද අපිට හිතාගන්නවත් බෑ. එතකොට ඒ ආවිශ අඩුවේවි ඇවිල්ලා අවුරුදු 10ට අඩුවෙලා පළවෙනි අන්තක්කල්ප විනාශ වුණා. ඒ අන්තක්කල්ප විනාශ කියන්නේ අර ලෝක ධාතු විනාශ වෙන විනාශයක් නෙමෙයි. එතනදි වෙන්නේ මිනිස්සුන්ගේ කෙලෙස් ඇති වෙලා එක්ක මිනිස්සු ලේ පිපාසයෙන් මරා ගන්නවා, එක්ක ලෝකේ ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, සුළඟෙන් විනාශ වෙනවා, එහෙම නැත්නම් අවි ආයුධ වලින් විනාශ වෙනවා. ඔය වගේ විනාශකින් ලෝකෙ විශාල පිරිසක් මිනිස්සු මිය යනවා. ඉතුරු වෙන්නේ ඉතාම සුළු දෙනයි. එතකොට ඒ වගේ අන්තක්කල්ප විනාශකින් පස්සේ ජීවිත බේරගත් අයගෙන් ඔන්න දෙවනි අන්තක්කල්පේ පටන් ගත්තා. එතකොට පළවෙනි අන්තක්කල්පේ තමයි කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ. දෙවනි අන්තක්කල්පෙත් අර අවුරුදු 10 ඉඳන් බේරිච්ච ටික දෙනා ගුණධර්ම පුරනකොට ටික ටික ආවිෂ වැඩි වෙවි අවුරුදු අසංකේයයටම ආවිෂ වැඩි වුණා. එහෙම අසංකේයට ආවිෂ වැඩි වෙලා ආයෙමත් ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 30,000ට අඩු වෙච්ච තැන තමයි කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේ මහා බඩ්ඩ කල්පේ දෙවනි බුදුරජාණන් වහන්සේ තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30,000ක කාලේ දෙවනි අන්තක්කල්පේ. උන්වහන්සේගෙන් පස්සෙත් ඒ ආවිෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක්කල්පේ විනාශ වුණා. එතනින් ජීවිත බේරගත්ත ඉතාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගත්ත තුන්වෙනි අන්තක්කල්පේ ආරම්භේ. ඒ තුන්වෙනි අන්තක්කල්පේ ආරම්භ වුණාට පස්සේ දැන් ටික ටික ආවිෂ වැඩි වෙලා අර වගේම අවුරුදු අසංකේයට වැඩි වුණා. ඒ වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් ආයෙමත් පිරිහෙන්න පටන් ගන්නවා. ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 20,000 වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ තුන්වෙනි අන්තක්කල්පේ පහළ වෙනවා. කාශ්‍යප බුදුහාඳුරු. උන්වහන්සේත් පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරු දහන් වෙලා ආවිෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්පේ තර වගේම විනාශ වුණා. එතනින් ජීවිත බේරගත් අයගෙන් පටන් ගත්ත හතරවෙනි අන්තක්කල්පේ. එතකොට අපි මේ ඉන්නේ හතරවෙනි අන්තක්කල්පේ. ඒ හතරවෙනි අන්තක්කල්පේ මිනිස් ආවිෂ අවුරුදු 10න් පටන් ගත්තට එතන ඉඳන් ආවිෂ වැඩි වෙන කාලේ වැඩි වෙලා ගිහිල්ලා ආයෙමත් අවුරුදු අසංකේයට වැඩි වුණා. එතන ඉඳන් ආවිෂ පිරිහිලා ආවිෂ අඩු වෙලා ඇවිල්ලා අවුරුදු 120ටම අඩු වෙච්ච තැන තමයි ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වෙන තැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පිංගතුනි, බුදුවරු පහළ වෙන්න පෙර ඔබ දන්නවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් පස්මහා බැලුම් බලනවා. මොනවද ඒ? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා විස්තර වෙන්නේ දෙව්ලොව ඉඳන් බලනවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවද කියලා බලනවා. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පහළට පිරිහිලා නම් බුදුරු පහළ වෙන්න සුදුසු නෑ කියන. ඒකට හේතු මිනිස්සුන්ගේ කෙලෙස් ඇවිස්සීලා මිනිස්සු විකෘති වෙලා අකුසල් බලවත් කාලය. එවැනි කාලවල බුදුරු පහළ වෙන්නේ නෑ. අවුරුදු 100ට වැඩි නම් බුදුරු පහළ වෙන. ඊළඟට මිනිස්සුන්ගේ ආවිස අවුරුදු අසංකීය දක්වා වැඩි වුණාට අවුරුදු 100,000ට වඩා වැඩි කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. අවුරුදු 100,000ට වඩා අඩු, 100,000ට වඩා වැඩි ඔන්න ඔය පරාසය තුල පමණයි මේ ලෝකේ බුදුවරු පහළ වෙද්දි පහළ වෙලා තියෙන්නේ. හැබැයි අපිට අදාපි ඉන්නේ පිරිහිච්චම කාලික නිසා, අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නිසා අපිට ඔය අවුරුදු 1000 ගණන්, ලක්ෂ ගණන් මේවා නිකන් හිතන කොටත් කෙනෙකුට අම්මෝ කියලා හිතා ගන්නවත් බෑ කියලා හිතෙන සමහරුන්ට හිතෙන්න පුළුවන් ඔක බොරු කියලා. ඒ කෙනෙකුට මේක තේරුම් ගන්න තරම් අපිට නුවණක් නැහැ. අපිට එච්චර අතීතයක් ගැන මිනිස්සු ගැන හෙම තේරුමක්න දැන් අපිට ඒ නුවන නෑ. එතකොට අපි බලමු දැන් අපේ බුදුහාමුදුරුව පහළ වෙලා මිනිස්සුන්ගේ ආවිස අඩුම කාලෙක දැන් අපිට තේරෙන ටිකක් දැම්මේ. අපේ බුදුහාන්දුරු පහළ වනේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු එකසිය විස්සයි. ඔන්න දැන් ආවිස අඩුවෙන වේගේ ඔක්කොම හොයාගන්න පුළුවන් තැන. දැන් ඔබත් මමත් ජීවත්වෙන්නේ මේ බණහන්නේ අපේ බුදුහාන්දුරු පිරිනිවන් පාල දැන් අවුරුදු 2560 ගතවිච්ච තැනක. අපි දන්න විදිහට අවුරුදු 2560 අද අපි ගණන් කරන දින සති මාස අවුරුදු මේවැන් ගත්තු අවුරුදු 2560. එතකොට මේ අවුරුදු 2560 තුළ මිනිස් ආවිෂ වැඩි උන්නේ අඩු එවි යන්නේ. අද ජීවත්වෙන මිනිස් අපිට නිකම් පේනවා ලෝකෙ දියුණුයි, විද්‍යාව දියුණුයි, තාක්ෂණය දියුණුයි, මොනවද කරන්න බැරි, මේ මොනවා දියුණුයි වගේ පෙවුනත් ආවිෂ වැඩි වෙලාද? අපිට පේනවා මිනිස්සුන්ගේ ආවිෂ දවසින් දවස අඩු වෙනවා. මිනිස්සු වේගෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අද බලන්න මේ කොරෝනා වසංගතයේ දිහා ලෝකෙ කොච්චර දියුණු ආයුධ හදාගත්තා, ග්‍රහලෝක අල්ලන්න සැලසුම් කරා, දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ගෙවුණ මේ රෝගේ මතුවෙලා තාම බෙහෙතක් ඖෂධයක් හොයාගන්න බැරි වුණා ලෝකෙ. මේ විතරක් නෙමෙයි ලෝකෙ බලන්න පිළිකාවල් නොයේ කසනීප කොච්චර තියෙනවද? මහා ධන කුවේරයෝ, බිලියන පතියෝ සල්ලි වලින් හොද කරගන්න බැරුව මිය යනවා. සමහර හොඳ කරගන්න බැරි බෙහෙත් නැති ලෙඩ රෝග ලෝකෙ කොච්චර තියෙනවද? එතකොට අද කොච්චර දියුණුවයි කිව්වත් ලෙඩකට බෙහෙතක් හොයාගන්න බැරුව කොච්චර විද්‍යාඥයෝ මොනතරම් මිනිස්සු දුක් විඳිනවද? ඒ නිසා අපිට පේනවා ආවිෂ අඩුවීම අද වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිෂ අවුරුදු 60, 70, 72, 75 ඔය වගේ සාමාන්‍ය ආවිෂකට අඩු වෙලා තියෙන. අපි නිකන් හිතමු 70ට විතර කියලා. ඔබට පේනවා අවුරුදු 2500 ගානක් වෙනකොට 120ට තිබ්බ ආයුෂ අවුරුදු 70ට සාමාන්‍යයක් අඩු වුණා නම්, සාමාන්‍ය මේ කියන්නේ කලාතුරකින් අවුරුදු 80, 90, 100 ඉන්න කෙනෙකු ගමක ඉන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සයන්ගේ සාමාන්‍යයක් ගත්තොත් අවුරුදු 60, 70, 75 අතර අද සාමාන්‍ය ආයු අපේක්ෂණය. එතකොට අවුරුදු 2500 ගානක් වෙනකොට අවුරුදු 120 ඉඳන් 70ට විතර අඩු වුණා කියන්නේ අවුරුදු 50ක අඩුවීම. ඔබට ගණනය කරගන්න පුළුවන් අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආවිස අඩු වෙවි යන්නේ මේ. එහෙනම් අපිට පේනවා අපි ඉන්නේ ආවිස වේගෙන් අඩු වෙන කාලෙක. දැන් හිතන්න අද සාමාන්‍ය ආවිස අවුරුදු 70යි නම් තවත් අවුරුදු 2500ක් යනකොට මේ වේගෙන් ආවිස අඩු වෙගෙන ගියෝ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු ඒ වෙනකොට 20ට විතර අඩු වෙලා කොච්චර කෙලෙස් සැවිස්සිච්ච විකෘති වෙච්ච ලෝකයක් තියෙයි අනාගතය. පිංගතුනි දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රය අපේ බුදුහාඳුර විස්තර කරා මිනිස්සුන්ගේ ආවිස අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. ඒ අවුරුදු 10ට අඩු වෙන කාලේ එනකොට මේ ලෝකේ ඉන්න මිනිස්සු ස්වරූපෙන් මනුස්ස කය තිබුණට සත්තුන්ට අන්තයි. රාග, ද්වේෂ, මෝහ ඇවිස්තිලා විකෘති රාගය, අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ බලවත් වෙච්ච විකෘති සත්තු වගේ ලෝකයක් කියන. ඒ කාලේ අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියා සමාජ සම්මත සීමාවල් නැති වෙනවා කියන. එළුවෝ බල්ලෝ බලලෝ තිරිසන්නුන්ට අන්තයි කියන මිනිස්සු. ලේ පිපාසෙන් එකිනෙකා මරාගෙන ලෝකෙ ලේ විලක් වෙන දින 7යි කියනවා යන්නේ. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 10ට අඩු වෙනකොට මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂා වැහැලා අර කියන අන්තක්කල්ප අතර හතරවෙනි අන්තක්කල්ප විනාශය කියන්නේ සත්ත අන්තක්කල්ප විනාශයක්. අවියාවිද වලින්ම මරාගෙන අවසන් වෙන විනාශයක්. අන්නේ විනාශයෙන් පස්සේ දැන් මේ ඔබට විස්තර කරන්නේ අනාගත මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ කොච්චර කාලෙකින්ද. අද අපි පින්කම් කර කර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න හිතනවට වඩා මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගැනීම කොච්චරනම් වැදගත්ද? ඒ උත්සාහය කොච්චර වැදගත්ද? අපිට අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා යන්න තියෙන මොනතරම් භයානක කාලයක්ද? ලේසි පහසු කාලයක් නෙම මේ කල්පේම ඊළඟ බුදු හාමුදුරුව නිකං හිට අනිද්ද පහළ වෙනවාගේ හිතෙන්න්න පුළුව. හැබැයි බුද්ධ දේශනාවලින් මේ කාලයක්ත් එක් අපි තේරුම් ගන්නකොට අපිට හිතාගන්න බැරි කාලයක් යනවා මෛත්‍රී බුදු හාමුදුරුව පහළ වෙන. ඒ තරම් දීර්ඝයි අන්තක් කල්ප. දැන් අපි ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පේ. ඔබට තේරෙනවා මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු වෙලා අවුරුදු 100නුත් පහලට අඩු වෙච්ච තැනක. අද සාමාන්‍ය ආයුෂ අවුරුදු 70ක් විතර. මේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා අන්තක් කල්ප විනාශ වෙනවා. මිනිස්සු සත්තු වගේ මරාගෙන ලේ පිපාසයෙන් විකෘති වෙලා ලෝකෙම ලේ විලක් වෙලා අවසන් වෙනවා. එතනින් ජීවිත බේරෙන්නේ ඉතාම සුළු පිරිසක් කියලා. ඒ අයගෙන් ආයෙමත් ටික ටික ගුණධර්ම පුරනකොට ආයෙමත් අර අඩුවෙච්ච ආවිෂ ටික ටික දැන් එතනින් පස්සේ පස්වෙනි අන්තක් කල්පේ. අර විනාශයෙන් පස්සේ ආවිෂ දැන් ටික ටික වැඩි වෙනවා. වැඩි වෙලා වේගෙන් වැඩි වෙනවනේ. පරම්පරාව දෙකක් යනකොට යන්තම් සතිය මාස ඊළඟ දරුවෝ උපදිනකොට ඔන්න තව ටිකක් දවස් කීපයක් සතියක් ආවිෂ වැඩි. ආයිමත් ඊළඟ පරම්පරාවේ දරුවන්ට සතියක් දෙකක් තව ආවිෂ වැඩි. ඔය වගේ ටික ටික වැඩි වෙවි යන. එහෙම වැඩි වෙවි ගිහිල්ලා ආයිමත් කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් යනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන. එහෙම අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා එතන ඉඳන් ආයිමත් ආවිෂ පිරිහෙන්න පටන් ගන්න. ආවිෂ පිරිහිලා ටික ටික අඩුවෙලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 80,000 දක්වාම අඩුවෙන කාලයක් එනවා. එහෙම මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 80,000ට අඩුවෙන තැන අනාගතයේ ඊළඟ අන්තක් කල්පේ ඒ වෙනකොට තමයි ලෝකේ ස්වභාවය බුදුහාඳුර විස්තර කරනවා. දීර්ඝ ආවිෂ තියෙනකොට මතක තියාගන්න අද මේ තියෙන අපිට නිකන් ඒ ආවිෂ වල කාලය ගැන හිතෙනකොට හිතෙන්න පුළුවන් කොහොමද ඉන්නේ මේ ශරීරේ වුණත් මේ පවත්ව ගන්න කොච්චර අමාරු වෙන්ද. අද මේ මිනිස්සෙකුට මේ කාල බීලා ටික කාලයක් යනකොට ඇඟල ඉඩ වෙනවා. මේ කය නම් කොහොම ගෙනියන්නද කියලා හිතෙන්න පුළුවන්. දීර්ඝ ආවිෂ ඇති කාලවල මිනිස්සුන්ගේ කයේ ස්වභාවය ශරීරවල ස්වභාවය මීට වඩා ගොඩක් වෙනස්. දැන් මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන කාලේ බුදුහාඳුරන්ගේ දේශනාවල විස්තර වෙනවා. ඒ කාලේ සාමාන්‍ය මිනිස්සයන්ට පවා අහසින් යන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා. දීර්ඝාවිෂ ඇති කාලවල සක්විති රජවරු පහළ වෙයි. සිවුරංග සේනා පිරිවරාගෙන හිතන දිසාවට අහසින් යනවා කියනවා. එතකොට අපිට පේනවා ඒ සක්විති රජවරුන්ට චක්‍ර රත්නය, හස්ති රත්නය, අහසින් යන ඇත්තු අස්සයෝ මේවා නිකන් අද අපිට සුරංගනා කතා වගේ සිහින වගේ. ඒකයි සමහරුන්ට මේ ඇහෙනකොට හිතෙන ඔය බොරු ඔය බොරු බොරු කියලා. ඇයි අපිට කිසිම අද නිකන් හිතාගන්නවත් බෑ. ඒ වගේ දේවල් සුරංගනා කතාවල සමහර දේව කතාව චිත්‍රපටිවල ඔය ඔබ දැකලා ඇති. නමුත් මේවා ප්‍රායෝගිකව අද හිතාගන්නවත් බෑ ඔබට. පින්වතුනි දීර්ඝාවිෂ ඇති කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියලා. මිනිස්සුන්ගේ ආවිෂ අඩුවෙලා අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මනුස්ස ලෝක අපායක් වගේ කියලා. එහෙමනම් මතක තියාගන්න අපි ජීවත් වෙන්නේ අපායක් වගේ මනුස්ස ලෝකයක. හැබැයි අපේ වාසනාවට යන්තම් බණ ටික අහන්න තියෙනවා. බුද්ධ වචනේ තියෙන. හැබැයි විශාල වශයෙන් ලෝකේ බුද්ධ වචනේ නාමයෙන් විකෘති පිරීලා දැන්. ධර්මය විකෘති කරන අය, විකෘති දේශනා, බුද්ධ වචනේ Tamanට ඕන විදිහට එක එක විදිහේ විකෘති විදිහට දේශනා කරන අය ලෝකෙ පුරා පිරිච්ච කාලයක්. හැබැයි ඒ අතර අර බොරළු ගොඩවල් අතරේ රත්තරම් මැණික් නැතුව නෙමෙයි තියෙනවා. ඒක හොයාගන්න පින් ඇති කෙනා දක්ෂ වෙන්නට ඕන. දැන් ඔබට මේ ජීවිතේ ඔබ වීරිය වැඩුවොත් අඩුම ගානේ සුවහන්වත් වෙන්න පුළුවන් වුණා. සතර අපායෙන් ඔබ සදහටම නිදිලා. අන්නේ උත්සාහයයි ඔබ ගන්න ඕන. පින්වතුනි මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්න මේ ආවිෂ අඩු වෙලා අවුරුදු 70 ආවිෂ අවුරුදු 10ට අඩු වෙලා එතන ඉඳන් ආවිෂ ටික ටික වැඩි වෙලා අවුරුදු අසංඛේට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිෂ අඩු වෙලා අවුරුදු 80,000ට අඩු වෙන කාලේ මෛත්‍රී බුදුහාඳුරු අනාගතේ ලෝකෙ පහළ වෙයි. එතකොට අවුරුදු වලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගානකට එහා තව කාලයක් බින්දු ගානකින් කියන්න බැරි අවුරුදු කා. එතකොට මේ ලෝකෙ මොන වගේ එතකොට හිතන්න මනුස්සේගේ උපත. ඔබ හිතනවන අනාගත එච්චර කාලයක් යන්න ඒ යන්නේ දිවිය ලෝකෙම යන්න හම්බෙනවා නෙමේ, දෙව්ලොවින් දෙව්ලොවට, බඹලොවින් බඹලොවට මෛත්‍රී බුදු හාඳුරු පහළ වෙනකං ඉන්න පුළුවන් වෙනවා නෙමේ. සෝවාන් වුණොත් අන්න විශ්වාසයක් තියෙනවා උපරිම ආත්මහතයි, අපායෙන් මිදිලා සුගතිය. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් නම් ඒකාන්තෙන් දිව්‍ය ලෝකෙක, බ්‍රහ්ම ලෝකෙක සුගතියක උපදිනවා. එයා සතර අපාය වැටෙන්නේ. නමුත් පෘථජ්ජනව ධර්මය අවබෝධ නොකර මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න හිතාගෙන අතට ලැබිච්ච දේ පස්සට දාලා අතහැරලා පස්සෙ බැරියෑ කියලා හිතනවනම් ඔබට යන්න තියෙන සතර අපාය මහගෙදර කරගත්ත ගමන. මේ යන ගමනේ අපායට නොවැටෙනවා කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? ආ ඔයාට මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකන් අපාය වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා කාටද කියන්න පුළුවන්? පින්වතුනි, මේ ආපු සංසාර ගමනේ මහා පින් ඇති පාරමී පුරන උත්තමයොත් අපාය වැටුණා නම් දැන් බලන්න මේ අපි කවුරුත් දන්නවා මුගලන් හාමුදුරු අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු කෙනා අගසව තනතුරු ලබන්න. හැබැයි මේ මහා භද්‍ර කල්පේම කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ දුසී මාර්ය වෙලා ඉපදුනා. ඒ කාලේ බුදුහාඳුරන්ට ශ්‍රාවකයන්ට හිරිහැර කරලා අපායට වැටිලා චපස්සායතනික කියලා නිරේකට වැටිලා අපායේ බොහෝ කාලයක් දුක් විඳලා ඒ අකුසලයේ ගෙවලා තමයි ආයෙ උඩට ආවේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ අගසව තනතුරු ලැබුවේ මේ සසරේ මහා පින් ඇති අය. ජීවිතේ පෙරුම් පුරාගෙන යන අයත් යම් තැනක අකුසලයක් මතුවුණොත් වැරදුනොත් දුගතියට වැටෙන්න පුළුවන්, අපායට වැටෙන්න පුළුවන්. එවැනි භයානක ගමනක අපි මේ යන්නේ. පාරමී පුරාගෙන යන කෙනා සෝවාන් වෙලා යනවා නෙමෙයි, අපායෙන් මිදිලා යනවා නෙමෙයි. අන්න ඒකයි මේ ගමනේ තියෙන භයානකකම. ඒ නිසා පින්වතුනි, දැන් අපි තුන්තරා බෝධිය ගත්තොත් බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, බුද්ධත්වයට පත්වෙනවා කියන එක හිතන්නවත් පුළුවන් දෙයක් නෙමේ. මහා පින් ඇති වීරියවන්ත උත්තමයන් වහන්සේලා, බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ, බුද්ධ කියන වචනේ පවා කල්ප සිය දහස් ගණනින් ලෝකෙ දුර්ලභයි කිය. සාරා සංකේය කල්ප ලක්ෂේ, අටා සංකේය කල්ප ලක්ෂේ, සොළොසා සංකේය කල්ප ලක්ෂේ, ප්‍රඥාධික සද්ධාධික වීරියාධික වශයෙන් බුදුවරු පාරමී පුරලා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ කියන්නේ අර මුලින් ඔබට කල්පේ විග්‍රහ කරනකොට මම උපමාවක් කිව්වේ විශාල ගල් පර්වතයක් ගෙවෙන හැටි. ඒක කල්පයක්. එවැනි කල්ප අසංකේය හතරකුත්, ඒ වගේ කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් කිය. ඒ තරම් සසරේ පාරමී පුරලා තමයි බුදු වෙන්නේ, බුද්ධත්වේ කරා යන්නේ. පසේ බුද්ධත්වයට පත්වෙන නම් අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන කිය. මහරහතන් වහන්සේලා අතර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේ කල්ප ලක්ෂයක් පාරමී පුරන, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරන. එතනින් මෙහා අනෙක් මහරහතන් වහන්සේලා අනාගාමී අය, සෝවාන් අය, සකදාගාමී අය ගැන මෙච්චර කාලයක් කියලා කාල නිර්ණයක් විශේෂයෙන් සඳහන් කරලා නැහැ. හැබැයි අපිට පේනවා සසරේ ওই ಗುಣධර්ම පුරන්න ඕනේ. නමුත් අපි පෙර සසරේ මේවා වැඩුවේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්? දැන් බලන්න, ඒ වගේ සංසාර පුරුද්දක් තියෙන කෙනෙකුටයි බණක් අහන්න හිතෙන්නේ, නැත්නම් මේ බණ ඇහෙනකොට නැකිලා යන්න හිතෙනවා. බණ ඇහෙනකොට කොච්චර සමහර පන්සලට බලෙන් ඇදගෙන කියත් බණ අහන තැනක ගිහිලා වාඩි කෙරෙවන් නැකිලා යන මිනිස්සු නැද්ද? බණ පටන් ගන්නකොට නිදා ගන්න අය නැද්ද? එක්ක බණ කියනකොට නිින්ද යනවා, භාවනාවට ඉඳගත්ත ගමන් නිින්ද යනවා. එළි වෙනකන් ඇහැරලා අනුන්ගේ කුණු ගොඩවල් කතා කර කර කාට හරි දොස් කිය කිය බැන බැන කාලේ ගෙවා දමමින් ඉන්න අයට බණක් අහන්න හිතෙන්නේ. වෙන පංච කාමයන් එක, කෙලෙස් එක ජීවිතේ කොච්චර දුක් විඳත් කැපකිරීම් කරත් බණ අහන්න කැපකිරීමක් කරන්න හිතෙන්නේ. පිංගතුනි, බණ අහන්න හිතෙන්නේ පෙර පුරුද්දක් තියෙන අය. සංසාර පුරුද්දක් තියෙන කෙනා ආසාවෙන් බණ අහන්නේ, සසර පුරුද්දක් තියෙන කෙනා ආසාවෙන් ධර්මයේ දියුණු කරන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ අපිට පිංහතුනි බාහිරි මේ ධර්මය අවබ අඩුම ගානි සූවාන් වෙන්න හරි. සතරාපායෙන් මිදෙන්න හරි බාහිරින් ලැබෙන්න්න ඕනේ අංග දෙකාද හොඳටම තියෙන. කල්්‍යයාන මිට්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. හැබැයි කල්වාන මිට්‍රයෝම විදිහටම පාපමිට්‍රයෝ පිරිලයි නො එකත් තේරුම් ගන්නට. කල්්‍යයාන මිට සුරූපෙන් පාපමිට්‍රයෝ පිරිච්ච ලෝකය. නමුත් හරියට ධර්මය හොයාගෙන යන කෙනෙකුට. බුද්ධිමත්ව නුවනින් ධර්මය හොයාගෙන යන කෙනෙකුට අසූහාර දහසක ධර්මස්කන්දිමේ ත්‍රිපිටක බුද්ධ දේශන ඔස්සේ ධර්මය හොයෙන කෙනෙකුට නිවැරදි බුද්ධ ශාසනයේ ධර්මය අද හොයාගන්නත් පුළුවන්. කල්්‍යයාන මිත්‍රයන්ගෙන් සද්ධර්මය අද හොඳට ඇහෙන කාලය. මේ ධර්මය අවබෝධ වෙන්න නම් ඔබ තුළ ඇති කරගන්න ඕන යෝනිසෝ මනසිකාරයයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය ගැන මේ අහන ධර්මය නුවනින් විමසලා තමා තුළින් ගලපා බැලීමේ දක්ෂතාව. ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියන්නේ වීරියෙන්ගේ ධර්මය තුළ ජීවත්වීම, ධර්මයට අනුකූල ජීවිතයක් ගත කිරීම. ඔන්න ඔය කරුණු හතර ඔබ තුළ ඇති කරගන්න පුළුවන්න තාමත් ඔබ ප්‍රමාද නෑ. මේ ජීවිතය ඔබට වීරිය වඩ අඩුම ගානේ සෝවාන් වෙන්න උත්සාහ ගන්න සතර අපායෙන් මිදෙන්න. ඒ තුළ ඔබට ජීවිතයේ මේ ධර්ම මාර්ගය හුස්ම ටික යන්න කලින් ලොකු ගමනක් යාගන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ ඒ වගේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙද්දි පින්කම් කර කර පින්කම් කර කර මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවන් දකින්න ඔබ හිතනවන. ඔබ පින්කම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දානවන. ඔබ අනාගතයේ විශාල අනතුරකට අතට ලැබිච්ච මැණික අතහැර ගත්තා වගේ ධර්මය අවබෝධ කරන්න ලැබිච්ච අවස්ථාව අතහැරලා කල්ප සාමාන්‍ය අපිට පේන කාලය අනුවගත් අවුරුදු වලින් අපි කවුද දන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයනකොට අපායිදීද කියලනේ. කෙනෙක් අපායට වැටුණු තායි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනෙත් නෑ. බුද්ධ ශාසනයක් අහිමි වෙන්න පුළුවන් කාල කොච්චර තියෙනවද? අක්කන සූත්‍ර බුදුහාඳුරු පේන සමහරු බුදුවරු පහළ වෙනකොට මන්ද බුද්ධික වෙලා උපදිනවා. මනුස්ස ලෝකෙ මිත්‍යා දෘෂ්ටික උපදිනවා. ප්‍රත්‍යන්ත දේශවල බණපදයක් ඇහෙන්නේ නැති ඈත පළාත්වල උපදින එක්ක අපාය වැටිලා එක්ක තිරිසනෙක් එක්ක ප්‍රේතේ. කල්ප කෝටි ගාණක් යන්න පුළුවන් ආයි බුද්ධ ශාසනයක් කවදා කොයි කාලේ ලැබෙයිද මේ අවස්ථාව අතහැරුණා. මෛත්‍රී බුද්ධ ශාසනය ලැබුණා මුණ ගැහුණා තව අවුරුදු වලින් කොච්චර කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යයි. ඒ තරම් අනාගතයේ විශාල අනතුරක හිත පිහිටවාගෙන අතට ලැබිච්චදේ අතහැර ගන්න උත්සාහ ගන්න එපා. ඒ නිසා මේ ජීවිතයේ ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න වීරිය වඩන අමාරුයි. මේ කාලේ කෙලිස් වැඩි කාලයක්, අකුසල් බලවත් වෙච්ච කාලයක්, අධර්මයේ බලවත් කාලයක්, මිනිස්යාගේ හිත කෙලිස් වලට ඇද ගන්න කාලයක්. හැබැයි අමාරු වුණත් ඒ අමාරු දේ ජය ගන්න පුළුවන් වීරිය ගන්න. වීරිය ඇති කර ගන්න. බලන්න මේ අසංගත රෝග විපත් ස්වභාවික විපාත් ලෙඩ රෝග මිනිස්සු කොච්චර පීඩාවකට පත්වෙනවාද. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර ධර්මය දියුණු කරන්න, ධර්මය අවබෝධ කරන්න, මම කොහොම හරි මේ ජීවිතය උතුම් ධර්මයම අවබෝධ කරගෙන ධර්මයම දියුණු කරගන්න, ධර්මයම අවබෝධ කරගන්න, මහන්සි ගන්න කෙනෙක් බවට පත්වෙනවා කියලා උත්සාහ කරන්න. පිංගතුනී ධර්මශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිය සැසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත්, බණහන සියලු දෙනාටමත්, ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මේ දිනවල විශේෂෙන් රෝකෙ පුරා පැතිරීගෙන යන මේ වසංගතය ලංකාව තුළත් වේගෙන් යළිත් ආරම්භ වෙච්ච මේ වසංගත මේ රෝග බිය මේ කොරෝනා වසංගතය ඉක්මනින්ම තුරන් කරගෙන මේ මිනිස්යාන්ට රෝග බියක් නැතුව සුවසේ වාසය කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලෝකයාටම හැම දෙනාටම සැලසේවා කියලා අපි මෙස් සිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින් බර දායකත්ව දරන පින්වතුන්ගේ ප්‍රධානම අරමුණ ඔස්ට්‍රේලියාවේ ග්‍රෙන් වෙවරි වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරය ආශ්‍රිතව ඔස්ට්‍රේලියාවේ වාසය කරන තිලක්ෂා සිල්වා මෑණියන්, අමිල සිල්වා පියාණන්, සිහාරා සිල්වා ඒ දියනේ මාස 19ක් වන දියනිය ඇතුළු මේ පවුලේ මේ පින්වතුන් තමයි අද ධර්ම දේශනාවට පින් බර දායකත්ව දරන්නේ. එයාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා තිලක්ෂා සිල්වා සහ මෝක්ෂා පීරිස්ගේ දෙමාපියන් වන ඩැනියෙල් ප්‍රනාන්දු සහ ගුණවති සමරරත්න. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුන්වන්ගේ ආශිර්වාද. දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒවගේ මමිල සිල්වාගේ දෙමාපියන් වන සුනිල් සිල්වා සහ නැන්සි ජයවික්‍රම. මේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය තුන්වන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම ප්‍රවීන් සිල්වාගේ දෙමාපියන් වන ෂෙල්ටන් පීරිස් සහ පත්මා පීරිස් ඒ හැම දෙනාටම මියපරලොවගේ ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම. විශේෂයෙන් පරම්පරාගත සංසාරගත මියපරලොවගේ සියලු ඥාතීන් සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කිරීමත් ධර්ම දේශනාව සිදු කරන දේශකයන්න් වහන්සේටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. එහෙමනම් පින්වතුනි විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික සැදැහැවතුන් බොහෝ පිරිසකගේ පින් බර දායකත්වයෙන් අපි පටිගත කරමින් ලක්වාසි ලෝවාසි හැම දෙනා වෙනුවෙන් විසුරුවා හැරෙන විශේෂයෙන් කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් කොළඹ ටෙලිවිෂන් Facebook පිටුව කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශි මෙත් TV YouTube channel ඒ වගේම අපේ Facebook පිටුව මේ වෙනකොට 550,000 ඉක්මවා ගියා සැදැහැවතුන්. ඉතින් ඒ හැම දෙනාටමත් ඒ වගේම YouTube නාලිකාව මේ වෙනකොට 50,000 ඉක්මවාගිය ඒ YouTube නාලිකාව මේ වගේ ලක්ෂ ගානකට ලෝකෙ පුරා ඉන්න බණහන්න මේ ධර්ම දේශනා තුළ අපි සමාජ මාධ්‍ය ඒ වගේම කලබ ටෙලිවිෂන් රූපවාහිනිය මුල් කරගෙන අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ නිසා ධර්ම දාණය අතර අග්‍රම සබ්බ දාන සියලු දානයන් අතර අග්‍රම ධර්ම දාණය. ඒ උතුම් ධර්ම දාන ආදී පින්කම් සඳහා එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් නිවන් අවබෝධයේ පිණිස ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.